කතානායකරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 I wish to announce that I have received the decision of the Supreme Court in respect of the bill titled Code of Criminal Procedure Amendment, which had been challenged in the Supreme Court in terms of Article 121(1) of the Constitution. The Supreme Court has held that having considered the submissions, the Court was of the view that there was no material to conclude that any of the provision of the bills violate any provision of the Constitution. And accordingly, the petitioner had informed the Court that the petition will be withdrawn. Hence, the Supreme Court had allowed to withdraw the petition and terminated further proceedings and dismissed the petition. I order that the decision of the Supreme Court to be court be printed in official report of the today's proceedings. Nivedana Anka Deka Didas Visipa Martha Dahanam Venidina Parliament to Visin Samatakarla the Yojana Prakarava Parliament to Istaur and Yoga Exi Visahi Vidividana Paradi Podu Viapar Piliman the Karka Sabave Seve Kirima Sandaha මතු සඳහන් මන්ත්‍රීවරයන්ද තේරිම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, ගරු මුජිබුර් රහ්මාන් මහතා. නිවේදන අංක 3 පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 111 හි විධිවිධාන පරිදි සහ 2025 මාර්තු 17 වෙනි දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පාසඳහන් එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවල සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරිම් කාරක සභාව විසින් නම් කරන ලද බවට දන්වනු කැමැත්තෙමි. ආර්ථික සංවර්ධන සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු ජීවන් තොණ්ඩමන් මහතා, ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, ගරු සිවඥානම් සීතරන් මහතා, ගරු සුරංග රත්නායක මහතා. යටතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු අජිත් පී පෙරේරා මහතා, ගරු නලින් බණ්ඩාර ජයමා මහතා, ගරු එස් එම් මරික්කාර් මහතා, ගරු ජගත් විතාන මහතා. අධ්‍යාපන ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු ආචාර්ය වී එස් රාධකෘෂ්ණන් මහතා, ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, ගරු චානක මාදුගුණ මහතා, ගරු තුරේරාසා රවිකරන් මහතා. සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, ගරු අමිර්තනාදන් අඩික්ලනාදන් මහතා, ගරු වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා, ගරු නීතිඥ චන්ද්‍රාමණි කිරියල්ල මහත්මිය. පරිසරය කුෂ්කර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, ගරු හෙක්ට අප්පුවාමි මහතා, ගරු ඥානමුත්තු ශ්‍රී නේසන් මහතා, ගරු කින්ස් නෙල්සන් මහතා. විද්‍යා තාක්ෂණ සහ ඩිජිටල් පරිණාමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු චතුර ගලප්පති මහතා, ගරු නීති ජනාධිපති නීතිඥ එම් නිසම් කාර්යප්පර මහතා. රාජ්‍ය පාලන යුක්තිය සහ ඩිජිටල් යුක්තිය සහ සිවිල් ආරක්ෂක පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, ගරු මුජාබිර් රවුමාන් මහතා. නිවේදනාංක 4 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන පරිදි සහ පාර්ලිමේන්තුව විසින් 2025 මාර්තු 19 වෙනි දින සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව දසවෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරයේ සේවය කිරීම සඳහා පහත සඳහන් අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවලට තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද සාමාජිකයන් සාමාජික මන්ත්‍රීවරයන්ගේ නාමලේඛනයේ භාෂාත්‍රයෙන්ම මම සභාගත කරමි. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකකාරක සභාව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකකාරක සභාව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකකාරක සභාව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකකාරක සභාව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සයිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකකාරක සභාව විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකකාරක සභාව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකකාරක සභාව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකකාරක සභාව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකකාරක සභාව කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 31 කොටස 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 3 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 22 කොටස 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 60 කොටස සහ 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 41 හා 42 කොටස් සහ 9 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 24 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කථානායකතුමනි, කී වාතා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the National Institute of Education for the year 2021 and the annual report and accounts of the Postgraduate Institute of English of the Open University of Sri Lanka for the year 2023. I move that these reports be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital.
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත්. ගරු කථානායකතුමනි, මේ වැඩබලන සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්න එතුමා ડોક્ટર හන්ස.
ගරු වැඩබලන ගරු අමාත්‍යතුමා,
රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණය සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මේ සමග මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත සහ ව්‍යසාකත්ව සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ලංකා මිනරල් සෑන් ලිමිටඩ්ගේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආර්ථික සංවර්ධන සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 82 සහ 92 වගන්ති සමග කියවිය යුතු 156 වගන්ති යටතේ අල්ලාසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ උපදෙස් මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2025 මාර්තු 20 දින ඇති අංක 24-28 ඇලයිරක් 43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග අධිකරණ හා ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම 10 පාර්ලිමේන්තුවේ 1 සභා වාර්ය සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ක සභාවේ පළවෙනි වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා විසින් පිළිගැන්වීම.
දසවන පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරය සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ක සභාවේ පළවෙනි වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු පාර්ලිමේන්තු සභානායකතුමා,
ඒ වාර්තා මුද්‍රණය කළ යුතුය. මම යෝජනා කරනවා ගරු කථානායකතුමා.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවදී යොමු කරන ලද 1985 අංක 48 සහ 1987 අංක 27 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන්ති සමග කියවිය යුතු 20 වගන්ති යටතේ රෙගුලාසි, ඒ කියන්නේ 20-25 මාතු 19 වෙනිදා අංක 24-28 ඇලිරක් 0.7 දරන අතිවිශේෂ කැටපත්‍රය පාලන කරන ලද 1.2 2003 අංක 25 දරන මුදල් පනතේ 2.1 වගන්ති යටතේ නියෝගය, ඒ කියන්නේ 2025 ජනවාරි 31 වෙනිදා 24-21 ඇලිරක් 30 දරන අතිවිශේෂ කැසට්පත්‍රයේ පළ කරන ලද, ඊළඟට 3.2018 අංක 35 දරන මුදල් පනතේ 51 වෙනි වගන්තිය සමග කියවිය යුතු 19 වෙනි වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝපභෝගී වද්ද සම්බන්ධයෙන් වූ නිවේදනය, ඒ කියන්නේ 2025 ජනවාරි 31 වෙනි දින 24-21 ඇලිරක් 41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, සහ 4 සංශෝධිත පරිදි 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වෙනි වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් වූ නියමය, ඒ කියන්නේ 2025 ජනවාරි 31 වෙනි දින අංක 24-21 ඇලිරක් 42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ඉතාමත් කෙටියෙන් මේ කරුණු තුනක් සඳහන් කරන්නම්. පළවෙනි එක තමයි ගරු කථානායකතුමනි, මේ මත්තල ගුවන්තොටුපලේ අපගමන බද්ද, ඒ කියන්නේ ගුවන්තොටුපලකින් යනකොට රුපියල් සමාන ඩොලර් එක පැත්තකට 30ක් එනකොටත් යනකොට ඩොලර් 30ක් හැටියට අය කරනවා. ඒ බද්ද 2022 ඉඳලා නවත්තලා තියෙනවා මත්තල ගුවන්තොටුපලේ. ඒක තවදුරටත් ඒ විදිහටම අය නොකර මගින්ට යන්න අවස්ථාව ලබා දෙන්න කියන එක තමයි මේකේ ක්‍රියාත්මක වෙන්නේ ගරු මේ ඇමතුමා. හැබැයි දැන් මෙතන ප්‍රශ්න තියෙන්නේ මත්තල ගුවන්තොටුපළ පිළිබඳව මම හිතන්නේ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න වෙයි. මොකද සෑහෙන ලොකු ණයක් අරගෙන තියෙනවා. ලොකු වියදමක් තියෙනවා, ලොකු ණය ගෙවීමේ කටයුත්තකුත් තියෙනවා. ඉතින් අවුරුදු 13ක් තිස්සේ මේ ගුවන්තොටුපළේ ක්‍රියාත්මක වීමේ පිළිබඳව මේ අපිට සතුටු වෙන්න බෑ. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් හොයා බලන්න කියලා නිර්දේශ කරා. දෙවැනි එක තමයි මේ සුඛෝපභෝගී බද්ද නිදහස් කිරීම වාහන වලට, ඒක රුපියලේ අවප්‍රමාණ වීම නිසා ඒ බද්ද නිදහස් කිරීමේ සීමාව වැඩි කරලා තියෙනවා රුපියල් මිලියන 5ටත් රුපියල් මිලියන 6ටත් දක්වන පරිදි. අවසාන වශයෙන් මට කියන්න ඕන කාරණාව තමයි මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට ගහලා තියෙන බද්ද පෙට්‍රෝල් හෝ ඩීසල් වලට ගහලා තියෙන බද්දත් එක්ක සාපේක්ෂව සසඳනකොට CIF value එකත් එක්ක ඉලෙක්ට්‍රික් වෙහිකල්ට ගහලා තියෙන බද්ද මදි කියලා ඉලෙක්ට්‍රික් වෙහිකල්ට ගහපු බද්ද යම්කිසි විදිහකට වැඩි කිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒකෙන් ඔවුන් අදහස් කරන්නේ ඩීසල් පෙට්‍රෝල් වලට වඩා බද්ද අඩු වුණාට තියෙන ප්‍රමාණයට වඩා තව බද්ද වැඩි වෙන්න ඕනේ කියන එක. ඒක තමයි මේ තුන්වෙනි මේ නියමයෙන් එකඟ වෙලා තියෙන මුදල් කාර්ක සභාව. බොහොම ස්තුතියි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නගමගේ මහතා පෙස්සම් 2යි.
ගරු කථානායකතුමනි, අවිස්සාවේල්ල සීතාගම ඒ අංක 57 දරණ ස්ථානයේ පදිංචි DN ඩයස් මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ අහංගම ඉමදුවපාර වැඩිගොඩවත් යන ලිපිණයේ පදිංචි K ඉන්දික කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තමින්ද ලලිත් කුමාර මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්තේ කොට්ටහච්චි මහත්මිය පෙත්සම් 2යි.
ගරු කතානායකතුමනි, පානදුර නල්ලෝරුව වටරවුම් පාර අංක 432 1B දරණ ස්ථානයේ පදිංචි MD තිලින තුෂාර ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ පානදුර නල්ලෝරුව වටරවුම් පාර අංක 432 1B දරණ ස්ථානයේහි පදිංචි MD යුරේෂා එරන්දි ගුණතිලක මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ මහතා පෙත්සම් 4යි.
ගරු කතානායකතුමනි, මීගමුව කට්ටුව හලාවත පාර අංක 119 දරණ ස්ථානයේ පදිංචි MC රංජිත් පාරිස් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, රාගම හොරපේ අංක 225B දරණ ස්ථානයේ පදිංචි MGDK ප්‍රියකැලුම් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කටාන නැගෙනහිර කළුවා ත්‍රිප්පුව අංක 77 දරණ ස්ථානයේ පදිංචි PDT වසන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ ගම්පහ පහළගම දේවානන්ද මාවත අංක 53N3A දරණ ස්ථානයේ පදිංචි WM විමලසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා.
ගරු කතානායකතුමනි, කෝට්ටේ මාදිවල තලවතුගොඩ පාර නොම්මර 465-4 ලිපිනේ පදිංචි G කපිල අබේනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහෙන මහතා.
ගරු කතානායකතුමනි, ගලෙන්බිඳුනෑව කුණුගෝණෑව යන ලිපිනෙහි පදිංචි RMT අබේසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු මහාචාර්ය සේන නානාක්කාර මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
අමහනව ගරු කතානායකතුමනි,
ඒ සඳහා සතිය කාලයක් ඉල්ලා සිටිනවා.
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
අමහනව ගරු කතානායකතුමනි,
අයන්න රෝමිලකමක මහනුවර නීති සංගමේ සාමාජිකයන් සමග 2025 මාර්තු 14 දින අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශයේදී පවත්වන ලද සාකච්ඡාවේදී ඒ බව ඔවුන් සඳහන් කර සිටියා. ඒ අනුව ඒ පිළිබඳව අවබෝධයක් තිබෙනවා. රෝමිලකම් දෙක මෙම කාර්යාල නොමැති නීතිඥවරුන් සහ එකෙක් අධිකරණ වශයෙන් ඔවුන් කොහේද වෙන්වී යන්න සම්බන්ධයෙන් දත් එකතු කිරීම අධිකරණ අමාත්‍යාංශයේ විෂය පත්‍රයට අයත් වන්නේ නැහැ. ඒත් ඔබතුමා අහපු ප්‍රශ්නය නිසා මා අනීති සංගමයෙන් මෙම තොරතුරු කැඳෙව්වා. ඒ අනුව 2024 ඉලෙක්ටෝරල් රෙජිස්ටර් එකට අනුව නීතිඥවරු 1051 නුවර අධිකරණ කලාපයේ ලියාපදිංචි සිටිනවා. නමුත් වර්තමානයේ කී දෙනෙක් ප්‍රැක්ටිස් කරනවද නැද්ද කියන එක පිළිබඳ තොරතුරු තබා ගැනීමක් අධිකරණ අමාත්‍යාංශය කරන්නේ නැහැ. මක් නිසාද? ඒ අධිකරණ අමාත්‍යාංශයේ විෂය පත්‍රය අයත් වෙන්නේ නැති නිසා. ඒ වගේම වහනවා රෝමිලා කන්තුන, අදාළ ඉඩම් කොටස අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව කටයුතු කරන බවකට එවකට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක MOJ ඇලිරක් DEV ඇලිරක් 02 ඇලිරක් ලෑන්ඩ් ඇලිරක් 17 ඇලිරක් 13 හා 2024/15 දින ඇති ලිපිය මගින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත දන්වා යවා තිබෙනවා. මා හිතන්නේ ඔබ ඒ කාලේ රාජ්‍ය ඇමති වශයෙන් කටයුතු කළ කාලය ප්‍රෙසෙන්සල ඔබට you may have very good personal knowledge on this matter. එම ඉඩම් කොටස අධිකරණ අමාත්‍යාංශයට පවරා ගැනීමට අදාළව ලබා දී ඇති අංක අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 24 ඇලිරක් 17 32 ඇලිරක් 614 ඇලිරක් 04 සහ 2024/09 දිනදී අමාත්‍ය මණ්ඩල තීරණයක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිලා ඉන්න කාලේ ආපු අමාත්‍ය මණ්ඩලයේ තීරණය. එතනදී එම නීතිඥ කාර්යාලය ඉදි කිරීම සඳහා රජයේ මුදල් වැය නොකර නාගරික සංවර්ධන අධිකාරිය සමග ඍජුවම බදු කිසුම් එළවීමට අදාළ ඉදිරි කිරීම සිදු කර ගැනීමට මහනුවර නීති සංගමයේ දැනුම් දෙන ලෙස ඒ අමාත්‍ය මණ්ඩල නියෝගය තිබෙනවා. ඒ අනුව 2024/09/24 සැප්තැම්බර් 24 දින ඒ බව මහනුවර නීති සංගමයට ලිඛිතව දන්වා ලැබා තිබෙනවා. රෝමිලකම් 4 අදාළ නොවේ. රෝමිලකම් 5 නීතිජුරුන් සඳහා කාර්යාලය ඉදිකිරීම දැන් first I must say that we are fully aware of the fact that
there's an interdependence between a courthouse and the provision of law, because both sectors are essentially needed for each other to function. Nevertheless, the answer is, Niti Jevarun Sada Karyalaya Idikirima Sambandhava, Adhikarana Amatyanshaya Visin, Katiyutu Nokarana Bavin, Me Sambandha Torutura Amatyanshaya Yatade Naha, Kese Vithat, Mahanura Niti Sangame Niti Jevarun Me Sambandhava, Didas Visipahai Tunai Da Hatara Vena Dina, Meya Urudh Martu Da Hatara Dina, අමාත්‍යංශයේ ලේකම් හමුවේ සිදු කරලා තිබෙන ඉල්ලීමක් අනුව නීතිජ සංගමයට එම ඉඩම් කොටස ලබා ගැනීමට මැදිහත් වී කටයුතු කරලා සුන් ඉල්ලා හිටියා. ඒ අනුව කලින් තියෙන අමාත්‍යංශ මණ්ඩල තීන්දුවත් අනුවම 2023/28 දින ඇති ලිපියකින් නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයා විසින් අපි දැනුම් දුන්නා මේක ඒ පහසුකම උන්ට සලසන ලෙසට ආයන්න අදාළ නොවේ.
අරු කතානායකතුමනි මගේ පළවෙනි ප්‍රශ්නය ගරු අමාත්‍යතුමා දැන් මේ ඉඩම් කොටස 1990 අධිකරණ අමාත්‍යාංශයේ අත්පත් කරගෙන තියෙන අධිකරණ සහ බන්ධනාගාරයේ ඉදිකරන. එතකොට මූලික අත්පත් කරගැනීමේ යෝජනාව ඇවිල්ලා අධිකරණ සහ අධිකරණයට අවශ්‍ය වෙන කටයුතු සහ බන්ධනාගාරයක් ඉදිකරනවා කියන එක. ඉන් අනතුරුව තමයි ගරු ඇමතුමා මේක විදුලි බල මණ්ඩලයට එක පර්චස් හැටක කොටසක් මේ නීතිඥ කාර්යාලය හදන්න අපි යෝජනා කරපු තැනම දීලා තියෙන මීට අවුරුදු 4-5කට කලින්. එතකොට ගරු ඇමතුමා මූලික අවශ්‍යතාවය මේ ඉඩම අත්පත් කරගැනීමේ අවශ්‍යතාවය බවට පත්ුනේ නීතිඥවරුන්ගේ කාර්යාල උසාවිය බන්ධනාගාරයේ මේකට අවශ්‍ය කරන පහසුකම් ටික සපයන්න. හැබැයි ගරු ඇමතුමා දැන් ප්‍රශ්නේ තියෙන්නේ CB එක එකගතාවේ දීලා තියෙනවා හරි මේ කොටස නීතිඥ කාර්යාලයේ තියෙන කාර්යාලයේ පුළුල් කිරීමට යොදා ගැනීමට සුදුසුයි අපි වෙනත් ඉඩමකට යන්නම් කියලා. නාගරික සංවර්ධන අධිකාරියේ කැබිනට් පේපර් එකක් දීලත් එකගතාවේ ලබා දීලා තියෙනවා. හැබැයි ගරු ඇමතුමා මෙතන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ 1990 110කටත් අඩු ගානකට අත්පත් කරගත්ත අක්කර 4මාර අද අර ජූනියර් ලෝයර්ස්ලට ඒ පර්චස් හැට දෙන්න රජය වැලියුේෂන් එක කරලා තියෙන මිලියන 62කට. එතකොට ගරු ඇමතුමා මේ නීතිඥවලු එක රුපියලක්වත් රජයෙන් ලබා ගන්නේ නැහැ තමුන්ගේ නීතිඥ සංකීර්ණය හදන්න. එතකොට රජයේ වැලියුේෂන් එකට වාර්ෂික බද්දක් අය කිරීම මාසික බද්දක් කියන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි 62 million at once is not practical on the minister. දැන් මේක හරිතැනකට ගැලපෙන්නේ නැත්නම් මොකද මම මේක කියන්න කරවමත්තුමා ගම්පල හදලා තියෙන ඔය විදිහට. අදටත් දැන් මේ නුවර තියෙන උසාවි සංකීර්ණයේ අදට තියෙන ඉඩම තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශයට නීතිඥවරු කාර්යාල හදලා තියෙන එක රුපියලක්වත් රජයට ගෙවන්නේ නැහැ. හැබැයි මෙතනදී මිලියන 62ක් දීලා මේගොල්ලන්ට හදාගන්න කියලා. ගාල්ල හදලා තියෙන එහෙම මාතර හදලා තියෙන එහෙම. එතකොට ඔබතුමාගේ මැදිහත් වීම මේකට නොවුනොත් ගරු ඇමතුමා මේක අපිට ගොඩ එන්න හම්බෙන්නේම නැහැ. ඉතින් ඒ නිසා මම ඔබතුමාට කාරුණික එක යෝජනාවක් කරනවා. ගරු ඇමතුමා නීතිඥවරුන්ට අවශ්‍ය පහසුකම් ටික මේක සපයන එක අපේ විෂයපතේ කොච්චරද කියන එක පිළිබඳ යම් යම් තර්ක විතර්ක තියෙන්න පුළුවන්. හැබැයි ගරු ඇමතුමා මෙච්චර නීතිඥ සංකීර්ණයක් හදලා මේ නීතිඥවරුන්ට ඉන්න අවශ්‍ය කාර්යාල පහසු මොකද ඇසෙස්මන්ට් එකේ තියෙනවා 250කට වැඩිය කාර්යාල නැහැ කියලා. නුවරට ගියොත් අර රේල් පීල්ල ඔබතුමා දැකලා ඇති රජවීදියේ රේල් පීල්ල උඩ පැත්තේ ඔක්කොම නීතිඥ කාර්යාල දාලා තියෙනවා. පොඩි පොඩි කඩ කඩ දාගෙන මේ නීතිඥ කාර්යාල. එතකොට මේක මේ සාධාරණ නෑ ගරු ඇමතුමා. ඒ නිසා 1900 ඔරිජිනල් පර්පස් එක ඇවිල්ලත් අධිකරණ පහසුකම් අද මේකට ඒකට අඩු ගන්න අරගත්ත මුදලකට සාධාරණ ගන්නකට දෙන්න පුළුවන් නම් ඔබතුමා ඒකට මැදිහත් වීමක් කරනවද කියන එක තමයි ගරු ඇමතුමා අපිට දැනගන්න අවශ්‍ය. නං ගරු මන්ත්‍රීතුමනි 2006 තමයි කැබලි අංක 11 කැබලි අංක 27 28 කැබලි අංක 24 දරන කැබලි ටික ගන්න ඉඩම් කැබලි. ඒකෙන් මහනුවර අධිකරණ සංකීර්ණ එකක එනවා නීතිජ කාර්යාල සංකීර්ණේ නීති විරුංගේ වැය වියදමෙන් එම තුන හලා හදා ගන්න ඒක ක්‍රමවේදයක් තිබුණා. කැබලි අංක 24 වාහන නැවතුම් ස්ථානයේ. එතකොට ඔබතුමන් කියනවා මේ පර්චස් 40 කෑල්ල කොයිම අවත්‍යාසයකවත් අධිකරණ අමාත්‍යාංශයට පවරගෙන නැහැ. මක් නිසාද ඔබ දන්නවා ඔබ කියන එක හරි. අපි අලුතෙන්ම නීතිඥ සමන් අලුතෙන් උසාවියක් දානකොට මොකද නීතිඥවරු අත්‍යවශ්‍ය කොටසක් නිසා ඒකේ ෆන්ක්ෂන් වෙන්න එතනදී අපි යම් ප්‍රතිපත්තිමේ තීන්දුවක් මත විෂය අධිකරණයේ කියන විෂයට වෙන් කරනකොට ඒ තුල හදා ගන්න අපි අවසර දෙනවා මොකද අපි ඊටම ගන්න නිසා. නමුත් අපේ තියෙන ගැසට් පත්‍රය අනුව අපේ විෂය අනුව අපිට නීතිඥ කාර්යාල දාන්න කියලා වෙනම ඉඩ අත්පත් කරගන්න නීතියෙන් අවසරයක් නැහැ. ඒ නිසාම තමයි 2024 9/9 දින රනිල් ජනාධිපතිතුමා ඉන්න කාලෙත් අර කැබිනට් තීන්දුව එන්නේ. මොකද නීති අනුව අපි නීතිය වෘත්තිය අත්‍යවශ්‍යද? නෑ නෑ.
ඔබ කියන්නා වූ ගැටඹේ ওই සීබියකට අයිති ඉඩම් කෑල්ල ඒක ඇතුලේ නෙමෙයි තියෙන්නේ. ඒක ඇතුලේ දැන් ඉඩ නැහැ. ඇතුලේ ඉඩ තියෙන එක ඒ ගරු මන්ත්‍රීතුමා හදලා ඉවරයි. හරිද? හරි. එහෙනම් ඒක අපි සාකච්ඡා කරමු. ඒක අපි තාම අධිකරණ අයත් නැහැ. මොකද මට තියෙන තොරතුරු එක අයත් නැහැ. ඒ නිසා මම ඉතාලි ගෞරවයෙන් කියන්නේ ඔබතුමාට මා පිළිගන්නවා නීති සේවය අත්‍යවශ්‍යයි මේ තැන් වලට. නමුත් එන්න එන්න නීතිජරු ප්‍රමාණය වැඩි වෙන්න ඔවුන්ට ඉඩම් අත්පත් කර ගැනීම අධිකරණ අධ්‍යක්ෂ විශේෂපතයක් වුණොත් ඒක කවදාවත් කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තේරුම් ගන්නට වෙනවා. මොකද අපි තේරුම් ගන්නට ඕනේ මම දන්නවා කනිෂ්ඨ නීතිජවරුන්ට ගොඩක් ආර්ථික අපහසුතා තියෙනවා ප්‍රැක්ටිස් එක පටන් ගන්නකොට. නමුත් අවසානයේදී නීතිජ වෘත්තිය කියන්නේ ලාභ ලබන දෙයක්. එතකොට අධිකරණ අමාත්‍යාංශ විශේෂයට ලාභ ලබන ව්‍යාපාරෙ එන්න විදියක් නැහැ. ඒකයි ඒක ගැසට් පත්‍රේ නැත්තේ. මම ප්‍රශ්නේ තේරුම් ගන්නවා. ඒ තමයි මම මැදිහත් වෙලා UDA කට කතා කරලා කිව්වෙ මොන්ට පුළුවන් සහනයක් දෙන්න කියලා. නමුත් මේ අවස්ථාවේ UDA ඉඩම ලබා ගැනීම උන්ට කෝට්ටුවත් බාධාවක් නැහැ ගරු මන්ත්‍රීතුමනි.
කතානායකතුමා මෙතන ඇමතුමා කියපු කරුණවල ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා නැවත පොඩ්ඩක් ඒක පරීක්ෂා කරන්න කියලා. මේක තියෙන ඔරිජිනල් හතරහමාර ඇතුළෙමයි. දෙවැනි එක මේක නිකන් දෙන්න කියන්නේ නැහැ ඇමතුමා. යම් රජයේ තක්සේරුවක් අරගෙන මාසික ලීස් එකක් රජයට ආදායමක් අරගෙන මේගොල්ලන්ට දෙන්න හරි සාධාරණ ගන්න. අර මිලියන 62ක බයිබැක් එකක් වගේ දෙන්න ගියාම තමයි මේක ප්‍රායෝගික නැත්තේ. ඒ නිසා සාධාරණ ගානකට නීතිචන මොකද ඇමතුමා අපි මේක සාධාන්තන්ට ගැලපෙන්නේ නැත්නම් අද ගාල්ල නැ මාතර නැ ගම්පල නැ මහනුවර නැ ඔය එකක්වත් නැ ඇමතුමා. ඒ නිසා ඒක මම ඔබතුමාට කියන්නේ නිකන් දෙන්න කියලා. ඒක මම ඔබතුමාත් එක්ක එකගයි. අපි එහෙම නිකන් දෙන්න පුළුවන් කමකුත් රටට නැහැ. හැබැයි 1990 අධිකරණ හදන්න ගත්ත හතරමාර ලක්ෂ 10ට අඩුවෙන් අද ඇමතුමා මිලියන 62කට පර්චස් 60ක් විකුණන්න යනකොට නීතිචවරුන්ට ඒ ජූනි අයට හදන්නම බෑ ඇමතුමා. මොකද වෙන්නෙම නැහැ කවදාකවත්. අනික ඒක තියෙන්නේ හතරමාර ඇතුළේ. ඔබතුමා කිව්ව එළියක එළිය නෙවෙයි ඇමතුමා. මම ඔන්න සර්වේ ප්ලෑන් එකේ බ්ලොකින් අවුට් එකේ ගෙනල්ලා පෙන්නන්න ඔය 60.
ගරු ඇමතුමා.
ගරු මන්ත්‍රීතුමනි මේ තීන්දුව ගන්න අපේ ආණ්ඩුව නෙමෙයි. ඔබතුමා අමාත්‍යවරයෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් හිටපු ඔබතුමා ජනාධිපතිව හිටපු රනිල් වික්‍රමසිංහගේ කැබිනට්ටුවෙන් ගන්න තීන්දුවක්. ඒ තීන්දුව වැරදි කියලා මම කියන්නේ නැහැ. මොකද ඒ නීතිය අනුව තමයි කරන් තියෙන්නේ. ප්‍රායෝගික ප්‍රශ්නේ දන්නවා. ඔබතුමා කියනවා නම් ওই කියන ගැටපේ පොයින්ට්ස් 40ක් තියෙන්නේ අපි අත්පත් කරලා ඉඳන් ඇතුළත කියලා. ඒක ගැන වෙනම සාකච්ඡාවක් කරමු. ඒකට මම සූදානම්. නමුත් අධිකරණ අමාත්‍යාංශයේ විශේෂපතයක් නොවේයි නීතිජවරුන්ට කාර්යාල සදා දීම. හැබැයි ඔබතුමා කියන නිසා ඒක අපිට අයිති කියලා අපි ඒ ගැන සාකච්ඡාවක් කරන්න කිසි බාධාවක් නැහැ. අපි ඒක මැදිහත් වෙමු. ඉස්සුත්.
ගරු වෛද්‍ය නජේත් ඉන්දික මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්න අහනවා.
සති දෙක කාලයක් ගරු කතානායකතුමනි ලබා දෙන්න සිල්ලන.
ගරු ජේසී අලවතුල මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි ගරු ජේසී අලවතුල මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්නයට අදාළ පිළිතුරු මෙසේයි. ප්‍රශ්නය රෝමන් 1 විෂමතාවක් නොමැත. රෝමන් 2 2019 මැයි 31 දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14 ඇලීරක් 2019 මගින් 2017 ජනවාරි 1 දින සිට හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප 2016 පෙබරවාරි 25 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 0.3 ඇලීරක් 20.16 උපලේඛන රෝමන් 2 සඳහන් 2017 ජනවාරි 1 දිනට හිමි විය යුතු වැටුප මත ප්‍රතිශෝධනය කිරීමට විධිවිධාන සලසා ඇත. ඒ අනුව 2016 ජනවාරි 1 දිනට පෙරහා 2016 ජනවාරි 1 දින සිට 2017 ජනවාරි 1 දින දක්වා විශ්‍රාම ගනු ලැබූ සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3 ඇලිරක් 2016 හි විධිවිධාන අනුව 2017 ජනවාරි 1 දිනට හිමි වැටුප් පරිමාණය මත පදනම්ව මේ වන විට සංශෝධනය කර ඇත. ඉහත කරුණු අනුව 2017 ජනවාරි 1 දිනසේ හෝ ඊට පෙර විශ්‍රාම ගොස් ඇති සියලු විශ්‍රාමිකයන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3 ඇලීරක් 2016 හි විධිවිධාන අනුව විශ්‍රාම වැටුප සංශෝධනය කිරීමට තීරණය වූ අදියර 5 අදියර 2 ඔස්සේ විශ්‍රාම වැටුප සංශෝධනය කිරීම මේ වන විට සිදු කර ඇත. 2020 ජනවාරි 1 දිනට පෙර විශ්‍රාම ගොස් ඇති සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3 2016 හි 3වන 4වන හා 5වන අදියරයන්ට අදාළව සංශෝධනය කිරීමට 2025 අයවැය යෝජනා යටතේ තීරණය කර ඇත. ඒ අනුව 2018 ජනවාරි පළමු වන දිනට පෙර විශ්‍රාමගයේ සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම රටු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 උපලේඛන 2 සඳහන් 2018 ජනවාරි 1 දිනට හිමි විය යුතු වටුප මත ප්‍රතිශෝධනය කිරීම 2025 ජූලි පළමු වන දින සිට සිදු කිරීමට රජයේ තීරණය කර ඇත. ඒ සඳහා 2025 අයවැය යටතේ රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇත. ප්‍රශ්නය 3. 2024 අයවැය යෝජනා අනුව රාජ්‍ය නිලධාරීන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 7,800 සිට රුපියල් 17,800 දක්වාද විශ්‍රාමිකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 3,525 සිට රුපියල් 6,025 දක්වාද වැඩි කිරීමට එවකට පැවති රජය විසින් තීරණය කර ඇත. ප්‍රශ්නය 4. 2025 අයවැය යෝජනා යටතේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ මූලික වැටුප වැඩි කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව සිදුවන වැටුප සංශෝධනය 2025 ජනවාරි පළමු වන දින සිට බලාත්මක කිරීමටත් හිග වැටුප ගෙවීමකින් තොරව 2025 අප්‍රේල් පළමු වන දින සිට ක්‍රියාත්මක කිරීමටත් ප්‍රතිපාදන සලසා ඇත. යනුව 2025 අප්‍රේල් පළමු වන දිනෙන් පසුව සේවයෙන් විශ්‍රාම ගන්න ලබන රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපද ඉහත පරිදි සංශෝධිත වැටුප අනුව ගණනය කිරීම සිදුවේ. 2020 ජනවාරි 1 දිනට පෙර විශ්‍රාමක සිට සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 ඉතිරි අදියර 3ට අදාළව සංශෝධනය කිරීමට 2025 අයවැය යෝජනා යටතේ තීරණය කර ඇත. ඉහත පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප සංශෝධනය හා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප විසපතා ඉවත් කිරීම සඳහා 2025 අයවැය යෝජනා මගින් මුදල් වෙන් කිරීම සිදු කර ඇති බැවින් 2024 අයවැය යෝජනා අනුව ගෙවීමට තීරණය කරන ලද ජීවන වියදම් දීමනාව තවදුරටත් ඒ ආකාරයටම ගෙවීම කිරීමට රජය විසින් තීරණය කර ඇත. ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය, විශ්‍රාම වැටුප්වල විෂමතා ගණනාවක් තියෙනවා. මම හිතන්නේ මෙතුමා අමාත්‍යමය ගැන අවබෝධයක් තියෙන්න ඕනි. හැබැයි මේ විෂමතා අතරින් ප්‍රධානම දෙයක් තමයි 2016 ඉඳලා 2020 දක්වා අතර විශ්‍රාමගිය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දුන්න ඒ විශ්‍රාමයන්කට ලබා දෙන ප්‍රධාන පත්‍රයේම සඳහන් වෙලා තියෙනවා 2020 ජනවාරි මාසයේ ඉඳලා ඒ විෂමතාවේ ඉවත් වෙලා ඒ වැටුප් ඒ විශ්‍රාමිකයට එකතු වෙනවා කියලා. එතකොට මේ ප්‍රධාන පත්‍රයේ තිබුණාට ගෝඨාභය රාජපක්ෂ රජයේ විශේෂයෙන්ම 2020 ජනවාරියේ මේක චක්‍රලේනකම් මගින් කල් දැම්මා. එතකොට දිගින් දිගටම මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න ඕනි ගිය පාර මැතිවරණයට පෙර. මේ පාර්ලිමේන්තුව තුලත් ජනාධිපතිතුමත් ඒ වගේම විජිත හේරත් මැතිතුමත් පැහැදිලි කරා අනිවාර්යයෙන්ම ප්‍රමුඛතම කාර්යයක් හැටියට මේ 2016යි 2020යි අතර තියෙන මේ විෂමතාවය, මොකද ප්‍රධාන පත්‍රයේම දාලා තිබුණේ මේක අවුරුදු 5ක් දැන් කල් ගිහිල්ලා තියෙනවා. ඔබ රජය ක්‍රියාත්මක කරනවා කියලා. දැන් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඒ සඳහා ආරම්භ තියෙන ක්‍රියාමාර්ග මොනවාද?
ඔව් ගරු කථානායකතුමනි, ඒ කාල පරිච්ඡේදයට අදාළ ප්‍රශ්නයක් තියෙනවා තමයි. අනුමත කරගෙන තිබුණු විශ්‍රාම වැටුප ගෙවන්නේ නැතුව ඒක අත්හිටවලා තිබුණා. ඒ අත්හිටව විශ්‍රාම වැටුප ක්‍රමිකව පීවරෙන් පීවර ගෙවීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා.
මම ඒ ප්‍රශ්නේම ආයි ප්‍රශ්නයක් නෙමෙයි, ඒ ගැන දිනවකවනක් ඔබතුමාට කියන්න පුළුවන්ද? ක්‍රමිකව කොහොමද කරන්නේ කියලා දිනවකවනක් කියන්න පුළුවන්ද?
දැනටමත් අපි මේ පහුගිය 2025 ඇවැයෙනුත් යම් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉදිරි අයවැය වලින් ඊට අදාළ ගෙවීම් කිරීම සඳහා කටයුතු කරන නිසා මේ කිසිම විශ්‍රාමිකයෙකුට අගතියක් සිදු නොවන ආකාරයට අපේ රජය කටයුතු කරනවා.
අර කථානායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නේ, නමුත් සෑහීමකටපත් වෙන්න බෑ ඔබතුමාගේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්. මොකද දිනයක් වකවානුවක් නැහැ. 2025 අයවැය ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කළා නැත. විශේෂයෙන්ම ඊළඟ කාරණාව තමයි විශ්‍රාමික එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අද ඉතාමත් අපහසුතාවකින් ජීවත් වෙන එක දන්න ඔබ. විශේෂයෙන්ම පහුගිය මේ රටේ ඇති වුණු ආර්ථික අවපාතයත් එක්ක ප්‍රධානයෙන්ම විශාල වශයෙන් මේක බලපෑ විශ්‍රාමිකයන්. එතකොට ඒ බලපෑම තුළ ජීවන වියදම ජීවනාව රාජ්‍ය සේවකයාට ගෙවන ගාණයි විශ්‍රාමිකයාට ගෙවන ගාණයි අතර ලොකු වෙනසක් තියෙනවා. හැබැයි මේ දෙගොල්ලම ගිහිල්ලා බෙහෙත් ගත්තත් බඩු ටික ගත්තත් ගන්න එකම තැනි එකම මිලට. එතන මේක ලොකු අසාධාරණයක් තියෙනවා. දැන් මැතිවරණයට පෙර ඔබතුමල්ලත් මේ පාර්ලිමේන්තු තුලත් අපිත් මේ ගැන කතා කරා. ඉතින් මේ සම්බන්ධයෙන් මොකද අද වෙනකොට ඇත්තටම මේ ජේසපුර වැසියන් තමන්ගේ ලැබෙන විශ්‍රාම වැටුප සමහර අයට තමන්ට ගන්න බෙහෙත් ටික ගන්නත් ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒ නිසා ජීවන වේදන දීමනාව දෙගොල්ලකට දෙකක් වෙන්න බෑ. ඉතින් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන ඒ ජීවන වේදන දීමනාව විශ්‍රාමිකයන්ටත් ලබා දෙන්න ඔබ මැතිවරණ පෙර අවස්ථා ගන්නා වගේදී පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන යම් පියවරක් අරන් තියෙනවාද?
අර කතානායකතුමනි, ඇත්තටම අපි රජයක් හැටියට කැමති මේ සියලු විශ්‍රාමිකයන්ට ජීවන වේදම් දීමනාවත් රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන ප්‍රමාණයටම ලබා දෙන්න පුළුවන් නම්. හැබැයි දිගින් දිගටම සිද්ධ වෙලා තියෙන්නේ රාජ්‍ය සේවයේ ඉන්න අයට වඩා අඩුවෙන් තමයි විශ්‍රාමිකයන්ට ජීවන වේදම් දීමනාව දීලා තියෙන්නේ. උදාහරණයක් හැටියට 2024 ජනවාරි 10 දින නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව විශ්‍රාමිකයන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ජීවන වියදම් දීමනාව 2024 අප්‍රේල් මාසයේ සිට රුපියල් 3525 සිට රුපියල් 6025ක් වැඩි කිරීමට තීරණය අරගෙන තියෙනවා. හැබැයි ඒකෙදිම රාජ්‍ය සේවකයන්ට රුපියල් 17800ක් දක්වා ගෙවීමට යෝජනා කරලා තියෙනවා. නිසා මම හිතනවා මේක දිගින් දිගටම මේ ප්‍රශ්නය අපි කැමති ඇත්තටම හැමෝටම සමානව ගෙවන්න පුළුවන් නම් රාජ්‍ය සේවකයාට විශේෂත්වයක් වෙන්නේ විශ්‍රාමිකයාට වඩා මගේ අවබෝධය හැටියට. මොකද ඔහු රාජ්‍ය සේවයට වාර්තා කරන්න ඕනේ, බස් රථවල එන්න ඕනේ, ඒ වෙනුවෙන් විශේෂ සූදානමක් අවශ්‍යයි, ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. ඒ නිසා විය හැකියි මෙහෙම තීරණයක් ගන්න අතීතයේ ඉඳලා. ඒක සාධාරණද නැද්ද කියන එක වෙනම කාරණයක්. නමුත් අපි රජයක් හැටියට විශ්‍රාමිකයන්ට උපරිම සහන සැලැස්වීම සඳහා කටයුතු කරනවා. ජීවන වේදම් දීමනාව කියන එක ඇත්ත ඔබතුමා කියන කාරණය. ඒකට බෙහෙත් මිල අඩු කරලා තියෙනවා අපේ රජයේ සැලකිය යුතු ප්‍රමාණයකින්. ඒ ප්‍රතිලාභයත් රාජ්‍ය සේවකයාට වගේම විශ්‍රාමිකයාටත් ලැබෙනවා. හැබැයි ඔබතුමා කියන කාරණයට අපි එකඟයි. විශ්‍රාමිකයාට ජීවත් වෙන්න පුළුවන් සාධාරණ විශ්‍රාම වැටුපක් සහ ජීවන වේදම් දීමනාවක් ලබා දෙන්න නිසා ඉදිරි අයවැයවලදී ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.
ගරු හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
අමහනව කතා
එක 3000ක් පමණ A2 356714 ලැබී ඇති අඳුම්පත් සංඛ්‍යාව A3 4000ක් පමණ මේ එක් දින සේවය මගින් නිකුත් කළ ගුවන් ගමන් බලපත්‍ර, සාමාන්‍ය සේවය මගින් නිකුත් කළ ගුවන් ගමන් බලපත්‍ර, විදේශ දූත මණ්ඩල හරහා නිකුත් කර ගුවන් ගමන් බලපත්‍ර, හදිසි ගුවන් ගමන් බලපත්‍ර සහ හිස් ගුවන් ගමන් බලපත්‍ර හිගව පැවති පසුගිය කාලයේදී නිකුත් කිරීමට නොහැකි වූ අයදුම්පත් සඳහා නිකුත් කළ ගුවන් බලපත්‍ර සියල්ලගෙම මේක සමන්විත වෙනවා. මේ මම කියපු සංඛ්‍යාව 4 දීර්ඝ කාලයක් ගත නොවේ. එක් දින සේවය සඳහා බාර ගන්න ලබන සියලුම අයදුම්පත්‍රයක් සඳහාම පැය කිහිපයක් තුළ ගුවන් ගමන් බලපත්‍රයන් නිකුත් කෙරේ. එමෙන්ම පවතින විදේශ ගමන් බලපත්‍රයක වළංගු කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන අතර වළංගු කාලය අවසන් වී ඇති ගමන් බලපත්‍ර සඳහා නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගත යුතුවේ. 5 ජනතාවට වඩාත් පහසුවෙන් සහ කඩිනමින් ගුවන් ගමන් බලපත්‍ර ලබා දීම මෙන්වින් එක් දින සේවයේ යටතේ විදේශ ගමන් බලපත්‍ර ආයුධම් පත්‍ර බාර ගැනීම නිකුත් කිරීම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව 2025/2018 දින සිට පැය 24ක සේවාවක් ක්‍රියාත්මක කර ඇත හා බැන නොනගී.
ගරු කතානායකතුමනි, දැන් මගේ මේ ෆෝන් එකට එවලා තියෙනවා මුදල් බාර ගැනීමේ කුවිතාංශය ජූලි 11/2023 අයදුම්පතක්කට ඉල්ලීමක් කරපු. ඒ කියන්නේ අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. ගරු ඇමතිතුමා, දල වශයෙන් ඔබතුමාලා දන්නවා මේක දැන් මීට මාස කීපයකට කලින් ලොකු පෝලින් තිබ්බ නිසා මාධ්‍ය ඒ වගේම වෙනත් පුද්ගලින්ගේ විරෝධතාවල් ඇති වුණා. එම තත්ත්වය තුළ රටේ ජනතාවට මේ ප්‍රමාදය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබ්බා.
දැන් ඒ ප්‍රශ්නේ එතනමයි තියෙන්නේ. තවමත් මේ පාස්පෝර්ට් වලට ඉල්ලුම් කරනකොට ඒ අපොයින්ට්මන්ට් දෙන්නේ මාස 6කට පස්සේ. එතකොට දැන් මේ අපොයින්ට්මන්ට් දීම තුලින් යම් යම් මෙලාවල් දීම තුලින් පෝලිම නැති වෙලා තියෙනවා. ඒක ඇත්ත. හැබැයි පෝලිම නැති වුණාට ප්‍රශ්නේ එතනමයි. පාස්පෝර්ට් එකක් ගරුව ඇමතුමා ගන්න යන්නේ මාස 6කට 8කට පස්සේ ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. එම නිසා මේ ප්‍රශ්නය තාම දැන් තමුන්නාන්සලා දැන් ආණ්ඩුවපත් වෙලා දැන් මාස 7ක් 8ක් වෙනවා. මාස 3ක විතර කාලයක් යනවා. යම් යම් දේවල් සාධාරණ කාලයක් ලබා දෙන්න පුළුවන්. නමුත් දැන් මාස 8ක් ගත වෙලත් තවමත් මේ සිස්ටම් එක චේන්ජ් කරගන්න බැරුව දැන් මේ අපේ රටේ ජනතාව ඒ ප්‍රශ්නේ තාම එතනම හිර වෙලා තියෙනවා. ඔබ ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවද?
ගරු කථානායකතුමනි, මේ ගමන් බලපත්‍ර ප්‍රශ්නය දීර්ඝ කාලයක් සිට පැමිණි එකක්. මේ සම්පූර්ණ වශයෙන්ම අයදුම් පත්‍ර ලැබිලා තිබුණා 300,000, මේ වෙනකොට 349,800,483ක්. ඒකෙන් 303,483ක් නිකුත් කරලා තියෙනවා. පෙර මේ පැය 24 සේවාව ආරම්භ කරන්න පෙරාතුව ගිය වසරේ ගමන් බලපත්‍ර හිගේ නිසා බැක්ලොග් එකක් නැත්තම් එකතු වෙලා තිබුණු අයදුම් පත්‍ර ප්‍රමාණය තිබේ 110,000ක්. 110,000 නුත් 56,789ක් ක්ලියර් කරලා තියෙනවා. සම්පූර්ණ වශයෙන් දැන් අත ඉතිරිව තියෙන 43,231යි. ඕනෑම කෙනෙකුට මාස ගාණක් යන්නේ අද දිනේ ගමන් බලපත්‍රයක් ගන්න අවශ්‍ය නම් අද දිනේ ඇතුළත ගමන් බලපත්‍රයක් ගන්න පුළුවන්. ඔබ කිව්වා වගේම පෙර මේ මම මුලින් කියපු කාරණය කලින් එකතු වෙච්චි 110,000 අතුරින් තවදුරටත් 43,231ක් අවසන් කරන්න තියෙනවා. නමුත් යම් කෙනෙකුට හදිසි ගමන් බලපත්‍ර අවශ්‍යතාවයක් තියෙනවා නම් එක දිනකදී ලබා ගන්නත් අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කරලා තියෙනවා.
ඇමතුමා, දැන් වැඩේ තියෙන්නේ දැන් ගිය අවුරුද්දේ 100,000 ගාණෙන් උත් තව 43,000 තියෙනවා. දැන් මේ මාස 6ක් ගත වෙලා තියෙනවා. එතකොට ජනවාරි ඉඳන් මේ සාමාන්‍ය පරිදි වැඩි මුදලක් ගෙවන්න වෙනවනේ. ඒ 24 hour service එක කරන්න, එක් දින සේවාව කරන්න. දැන් එතකොට මේ අවුරුද්දේ මේ මාස 6 ඇතුළතත් ඒ කියන්නේ තව බැක්ලොග් එක තවත් 100,000 ගාණකින් වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් ඔබතුමන්ලා මේ පිළිබඳව පැය 24 සර්විස් එකක් මේ වැඩි මුදලට නෙමෙයි දැන් මේ මේ ආයතනයේ පැය 24ම හරි මේ ඕපන් කරලා මේ සේවාව ලබා දෙන්න ඕනේ. නැත්තම් දැන් ගිය අවුරුද්දේකට තවත් 43,000ක් ඉතුරු වෙලා තියෙනවා නම් එතකොට මේ මාස 6ෙත් තව ඉල්ලීම් කොච්චර අයදුම්පත් ලැබිලා තියෙනවද? එතකොට මේක නතර කරගන්න මේක අවසන් කරන්න විදියක් නැහැ. ඒකින්ද ඔබතුමා ඕන එක්කෙනෙක්ට පුළුවන් ඕනනම් වැඩි ගාණක් දීලා මේක පැය 24න් කරගන්න කියන එක නෙමෙයි විසඳුම. මේ රටේ ජනතාවට ඔබතුමා ඒ වැඩි මුදල වැඩි මුදලක් ගෙවන්න දීලා සේවාවක් ලබා ගන්න කියන එක ගැන කතා කරන්න එපා. ඔබතුමාලාගේ මේක කාර්යක්ෂම කරන්න කටයුතු කරන්න ඕනේ පැය 24 වහරි වැඩ කරලා.
තානායකතුමනි, මේ ගමන් බලපත්‍ර ප්‍රශ්නය පහුගිය ආණ්ඩුව විසින් හදලා තිබු ගමන් බලපත්‍ර ප්‍රශ්නයක්. ඒකේ එකතු වෙලා තිබුණු අයදුම් පත්‍ර එකතු වුණේ අපි එනකොට ගමන් බලපත්‍ර 1200ක් තමයි දිනකට නිකුත් කරේ. අපි ඇවිල්ලා තමයි දැන් දිනකට 4000ක් ගමන් බලපත්‍ර නිකුත් කරත් තියෙන්නේ. එකතු වෙලා තියෙන ගමන් බලපත්‍ර ක්‍රමක්‍රමයෙන් නිදහස් කිරීම තමයි මේ වෙනකොට කරමින් තියෙන්නේ. 4000ක් දෛනිකව නිකුත් කරනවා. අපි එනකොට සමහර දවස්වල 1200කට අඩු ප්‍රමාණයක් තමයි ගමන් බලපත්‍ර නිකුත් කරලා තිබුණේ. මෑතක ඉඳලා තමයි මේ ගමන් බලපත්‍ර දෛනික සීමාව 4000 දක්වා නිකුත් කරලා තියෙන්නේ. මේ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් එක පැත්තකින් තියෙනවා. මේක වඩා කාර්යක්ෂම කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඊ පාස්පෝර්ට් එකක් නිකුත් කරන්න අවශ්‍ය මේ වෙනකොට පහුගිය 27 වෙනිදා පුවත්පත් දැන්වීම පළ කරලා තියෙනවා. ටෙන්ඩර් සඳහා. ඉතින් මේ සඳහා අවශ්‍ය සියලු පියවර අරන් තියෙනවා. පෑ 24ම කාර්යාලය තමයි ඕපන් කරලා තියෙන්නේ, විවෘත කරලා තියෙන්නේ. සියලු දෙනාට දැඟපන් බලපත්‍ර ලබා ගැනීමේ පහසුව වැඩි දියුණු කිරීම සඳහා යා බවුනියාවේ කාර්යාලයේ දෛනිකව නිකුත් කරපු ගමන් බලපත්‍ර සංඛ්‍යාව 50200 දක්වා වැඩි කරලා තියෙනවා. නුවර කාර්යාලයේ ගමන් බලපත්‍ර සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. කුරුණෑගල කාර්යාලෙත්, මාතර කාර්යාලෙත්, ඊට අමතරව යාපන කාර්යාලයේ දැන් අවසන් කරලා තියෙනවා වැඩ කටයුතු. ඒක තව සති දෙක තුනක් ඇතුළත ආරම්භ කරන්න හැකියාව ලැබෙනවා. මේ ගමන් බලපත්‍ර වඩා කාර්යක්ෂම ජනතාවට කොළඹට එන්නේ නැතුව ලබා ගන්න ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරලා අවශ්‍ය විධිදාන හදලා තියෙනවා. දැනට සේවක හිගයක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒ සඳහා අපි දැන් ගැසට් කරලා තියෙනවා ඉමිග්‍රේෂන් නැත්තම් ආගම නිගමන නිලධාරීන් 186ක් බඳවා ගන්න. ඒ වෙනුවෙන් කටයුතු කරනවා. දැනට කාර්ය මණ්ඩල විශාල හිගයක් තියෙනවා. මේ සියල්ල අපි රජය වෙනුවෙන් කටයුතු කරන්නේ වඩාත් පහසුවෙන් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහායි කියන එකත් මේ අවස්ථාවේ අවධාරණය කරන්න කැමති ගරු කතානායකතුමනි.
ගරු කීර්ණන් සෙල්වරාජ් මහතා, ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ අහලා ඉවරයි. ඇහුවා දෙකක් ඇහුවා. පැහැදිලි කිරීම ගරු මන්ත්‍රීතුමා පැහැදිලි. ගරු මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්න අහන්නේ පැහැදිලි කර ගැනීම සඳහා පමණයි. ඔබතුමා දෙවෙනි ප්‍රශ්නෙත් ඇහුවා. ගරු අමාත්‍යතුමා ඔබතුමා දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නනේ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නා. ගරු මන්ත්‍රීතුමා ඉඳ ගන්න. ගරු කිට්නන් සෙල්වරාජ් මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පාසක අමාත්‍යතුමාගේ ඇතුළත. ගරු අතුල වෙනඳගොඩ මහතා, පරිසර අමාත්‍යතුමාගේ ඇතුළත. ගරු අතුල වෙනඳගොඩ මහතා, පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු අතුල වෙනඳගොඩ පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට. පරිසර අමාත්‍යතුමා
කතානායකතුමනි, ගරු
අමාත්‍යතුමා පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා,
සභාව හරියට කරගෙන යන්න.
ගරු මන්ත්‍රීතුමා, මම හොඳ සාවධානව අහගෙන ඉන්නේ ප්‍රශ්න කීයක් දාන්නේ කියන එක
සම්බන්ධයෙන්.
ඇසිකිලි පහසුකම් මාර්ග පද්ධතිය හා පොදු පහසුකම් පිළිබඳව පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් වී තිබේද? උත්තරය ඔව්. ඊට පස්සේ අයන්නේ දෙවැනි කොටස එම වනෝද්‍යානයට ඇතුල් වීමට අවසර ඇති ලියාපදිංචි සංචාරක ජීප් රථ සංඛ්‍යාව කොපමණද? ලියාපදිංචි වී සපාරි ජීප් රථ සංඛ්‍යාව 551කි. තුන, ලියාපදිංචි වී ඇති එහෙත් මේ වන විට සංචාරක පහසුකම් ලබා නොදෙන ජීප් රථ සංඛ්‍යාව කොපමණද? දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති 2024 වර්ෂය තුල සංචාරක සේවා නොපැසියු ජීප් රථ සංඛ්‍යාව 30ක් ලෙස හඳුනාගෙන ඇත. ඊට පස්සේ A4, එම ජීප් රථ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? සංචාරක පහසුකම් ලබා නොදෙන ජීප් රථ සංචාරක පහසුකම් ලබා නොදෙන ලියාපදිංචි ජීප් රථ ලියාපදිංචි අවලංගු කිරීමට කටයුතු කරනු ඇත. A5, එම ජීප් රථ වෙනුවට ආදේශක ජීප් රථ ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නේද? යාල කලාප අංක 1 සඳහා වාහනවල උපරිම ධාරිතාව සීමාව ඉක්මවා යාමත් අධික තදබදයක් නිරීක්ෂණය වන බැවින් එම ජීප් රථ වෙනුවට ආදේශක ජීප් රථ ලියාපදිංචි කිරීමට මෙතෙක් පියවරගෙන නැත. A6, ඉහළ සංචාරක ආකර්ෂණයක් සඳහා අවධානය දිනාගෙන ඇති ලංකාවේ විශාලතම ආදායමක් දෛනිකව ලබා දෙන යාල වනෝද්‍යානයේ සිටින වනසතුන් සහ හා පරිසර පද්ධති රැක ගැනීමට අවශ්‍ය සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන කෙටි කාලීන සහ මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග වෙනුවෙන් වශයෙන් කවරේද? යලි පුබුදමු යාල කියන වැඩසටහන යටතේ යාල යාල ජාතික උද්‍යානයේ කලාපංක එකෙහි සංචාරක කටයුතු වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා සකස් කළ ක්‍රියාත්මක සැලැස්මට අනුව කටයුතු කරමින් පවතී. ඒ බව යන්න මේ සභාවට දන්වන්නේද? ඔව්. ආ කොටස එසේනම් ඒ මන්ද අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, මා විසින් ඉදිරිපත් කරන ලද යාල පිළිබඳව තියෙන මේ යෝජනා සහ මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී පහුගිය දවසේ පරිසර අමාත්‍යතුමත් ඔබතුමත් යාල ප්‍රදේශයේ සංචාරයට එකතු වුණා. ඒ අධ්‍යයන චාරිකාව මත ඇතිවෙච්ච ඒ යෝජනා අදහස් විශාල ප්‍රමාණයක අපි සාකච්ඡාවට බඳුන් කරා. එතන මේ වෙනකොට ඒ දීපු පිළිතුරත් එක්ක දැනට තියෙන මතුවලා තියෙන අදහස් ටිකක් යෝජනා ටිකක් තිබුණා. ප්‍රධාන වශයෙන් ඉටු කරන්නට අවශ්‍ය කරන දැන් අර ප්‍රවේශ මාර්ග අපිට දෙකක් තිබෙනවා, පළටුපාන සහ කටගමුව. නමුත් ඔබතුමා දැක්ක කොච්චර හදවතක් තියෙනවද ඒ ප්‍රවේශ මාර්ග තුල මේ උදේ පාන්දරට මේ වාහන ඇතුළු කිරීම සඳහා සංචාර ජිප්‍රත සහ ප්‍රධාන වශයෙන් යෝජනාවක් ආවර් බැඹව කියන ස්ථානයේ අපිට පුළුවන්ද එතනට පහසුකම් ගොඩනැගිලා තියෙනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පිරිස රැඳී ඉන්නවා. අපිට තව දෙදෙනෙක්ගේ එතන අවශ්‍ය කරන කාර්යමණ්ඩලයට ඒ පහසුකම් දීලා පරිගණක සහ ඉන්ටර්නෙට් පහසුකම් දෙන්න පුළුවන් නම් තව ප්‍රවේශ දොරටුවක් ලෙස ඉදර ඉක්මනට අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග ඔබතුමා මේ වෙනකොට කතා බහ කරලා මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියන පිළිබඳව මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මම විමසනවා.
ගරු මන්ත්‍රීතුමා, විශේෂයෙන්ම යාලට පිවිසුම් මාර්ගය හැටියට ප්‍රධානම වශයෙන්ම පිවිසෙන්නේ පළටුපාන පිවිසුමෙන්. ඒකේ ප්‍රධාන විශාල තදබදයක් තියෙනවා. ඇතැම් විට ඒ බ්ලොක් 1 කියන ප්‍රදේශයට තමයි මේ පළටුපානෙන් ඇතුල් වෙන්නේ. මේක ඒ බ්ලොක් 1 වල පරිසර පද්ධතියට දරා ගැනීමේ සීමාවත් ඉක්මවලා යන තරමටම වාහන ප්‍රමාණයක් සහ සංචාරක ප්‍රමාණයක් එනවා. ඉතින් අපි දන්නවා පරිසර පද්ධතියකට කැරින්ග් කැපැසිටි එක වැඩි වුණොත් ඒ පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා, සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබතුමා මතු කරපු ප්‍රශ්නයට ඇත්තටම ගත්තොත් එහෙම දැනට කටගමුව එකක් ඇත්තටම ගත්තොත් එහෙම බ්ලොක් 1 එකට, ඊට පස්සේ ගල්ගේ බ්ලොක් 4 5ට, ඊට පස්සේ තනමන්විලින් කළු පාලම බ්ලොක් 6ට සහ යෝජිත හීන්වැව සහ අංගමුව සහ ඔබ විසින් ඉදිරිපත් කරපු බඹෑව කියන පිවිසුම් මාර්ග. ඉතින් මං හිතනවා අපිත් පහුගිය දිනක ඒ ප්‍රදේශයේ සහ යාලේ සංචාරකය දුන මමත් ගරු ඇමතිතුමත් ලේකම්තුමත් අදාළ නිලධාරීන් සහ මං හිතන්නේ ඔබතුමත් ඒකට සම්බන්ධ වුණා. මේකෙදී මෙහිදී ඇත්තටම ඒ සියලුම ගේට්ටුවල ඉතාමත් ඉන්ටර්නෙට් පහසුකම් සහිත ලබා දෙන්නත්, ඒ වගේම ඉතාමත් ඉක්මනින් ටිකට්පත් නිකුත් කරන්නත්, ඒ අවශ්‍ය කරන සේවක ප්‍රමාණය යොදවා ගැනීමටත් අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ පළටුපාන පිවිසුමේ විශේෂයෙන්ම මේකට ඇතුල් වෙන්නේ මේකෙක් තියෙන ආකර්ෂණීය ගේට්ටුව ඒ අදාළ විස්තරත් එක්ක තමයි. යාල කියපුවාම ඒගොල්ලන්ට සාමාන්‍ය සංචාරකයන්ට ඔළුවට නැගෙන්නේ ඒ ඇතුල් වෙන ගේට්ටුව. ඉතින් මම හිතනවා අපි ඉදිරියේදී මෙන්න මේ පිවිසුම් වල සියලුම ගේට්ටු එකම ආකාරයෙන් එකම ස්ට්‍රක්චර් එකකින් හදන්නත්, එතකොට අනිකුත් කලාපවලට තියෙන ප්‍රවේශ පහසුකම් සපයලා ටිකක් වැඩි දියුණු කරලා අර බ්ලොක් 1 එකට තියෙන තදබදය අඩු කරන්නත් මේකේ ඔබතුමා මතු කරපු ප්‍රශ්නෙටම තවත් එක් අසුවක් ඇටියෙන මම ඉදිරිපත් කරන්න කැමැතියි.
දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, දැන් මේ දවස්වල යාල ඇතුළත තියෙන මාර්ග පද්ධතිය දැන් සකස් කිරීම පවතිනවා. එතකොට අපි දන්නවා මේ මැයි ජූනි ජූලි කියන මාසවල තමයි මේ වැඩ ටික අවසන් කරන්න ඕනේ. මොකද අගෝස්තු වෙනකොට නැවත සංචාරකින්ගේ පැමිණි විශාල වශයෙන් වැඩි වෙනවා. ඒ නිසා මාර්ග පරිදි සකස් කර ගැනීමේදී දැනට මේ දවස්වල වැඩ කටයුතු වලදී ගැටලු කිපයක් මතුවලා තිබෙනවා. ඒ තමයි අවශ්‍ය තරම්මට දැන් වාහන තියෙනවා. නමුත් රියදුරන්ගේ හිඟයක් තිබෙනවා. ඒ වගේම කෙනෙක් නිවාඩු ගියොත් ආදේශකයක් නැහැ. ඒ වගේම තමයි යම්කිසි යන්ත්‍රයක අඩාල වීමක් වුණොත් කාර්මික දෝෂයක් ඇතුළත් ඒක සකස් කරගන්න කාර්මික ශිල්පියෙකුගේ අවශ්‍යතාවය තියෙනවා. ඒතකොට එක්සැමිනර්වරයෙක් නැහැ අපි දිස්ත්‍රික්කේ. ඒතර වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් තමයි එක්සැමිනර්වරයෙක් කැවිලිම බලන්නේ. ඒ නිසා මෙන්න මේ ප්‍රමාදයෙන් මගහරවගෙන ඉක්මනට සඳහා යම්කිසි විදියක මේ වැඩ ටික ඉක්මන් කරගන්න අමාත්‍යංශ පැත්තෙන් තියෙන ක්‍රියාමාර්ගත් ඒ වගේම දැන් කලින් මේ පාරවල් පදි සකස් කරේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නියෝගයේ පරිදි ප්‍රදේශ ගොවි සංවිධාන සහ විශේෂම ආරක්ෂකංශයේ අපි හමුදාවන්ගේ මැදිහත් වීමෙන් පොද හමුදාවට තෙල් දෙනවා ගොවි සංවිධාන පහසුකම් දෙනවා. ඒ මේ ක්‍රියාවලියත් සම්බන්ධ කරගෙන තමයි මේ මාස දෙක තුලදී ඉක්මනට මේ පාරවල් පදි සකස් කරගන්න ඕනේ. ඒ නිසා මේ යටතල පහසුකම් මේ පාරවල් පදි සකස් කරගන්න
මම ප්‍රශ්නේ කෙටියෙන්
අහන්න අවශ්‍ය කරන මැදිහත් වීම කුමක් දෙනවත් උතුමාගෙන් මම අහනවා.
විශේෂයෙන්ම යාලෙදී හැම වැහි සීසන් එකටම පසුවම විශාල වශයෙන් මාර්ගවලට ආබාධ සිද්ධ වෙනවා. ඉතින් ගරු ඇමතිතුමා තියෙන උපකරණවලට සහ යන්ත්‍ර සූත්‍රවලට අපි නිරීක්ෂණය වුණා රියදුරු සහ සේවක ප්‍රමාණත් නොවන බව. ඉතින් ඉදිරියේදී ඒ ටික ප්‍රමාණවත් ප්‍රමාණයේ රියදුරන් ලබා ගැනීමටත් ඒ වගේම මේකට අවශ්‍ය කරන ප්‍රමිතියෙන් උසස් ප්‍රමිතියෙන් යුක්ත මාර්ග පිළිසකර කිරීමේදී තාක්ෂණික නිලධාරියෙක්ගේ අවශ්‍යතාවය මතුවලා තියෙනවා. ඇත්තටම වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඔබතුමා කිව්වා වගේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් තමයි මේකට ගන්නෙ. ඉදිරියේදී ඒ තාක්ෂණික නිලධාරියෙක් ලබා දීමනත් කටයුතු කරනවා. ඒ වගේම දැනට මීට පෙර පැවති ආකාරයට හමුදාව සහ ගොවි ප්‍රදේශයේ තියෙන ගොවි සංවිධානවලට මෙන්න මේ මාර්ග ඉදිකිරීම මාර්ගය පිළිසකර කරන්න කැඩිගිය මාර්ග පිළිසකර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමාට උපදෙස් සපයනවා. සපයන්නම් ඉදිරියේදී ඒ වෙනි කටයුත්තකට යන්න. ඒ වගේම තමයි අවශ්‍ය කරන ඒ භාණ්ඩ කැලේ ඇතුළේදී කැඩුනොත් උපකරණ කැඩුනොත් ඉතාම ඉක්මනින් රිපයර් කරන්න අවශ්‍ය පහසුකම් සලසලා දෙන්න අවශ්‍ය උපදෙස් වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට සපයන්න.
ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු මන්ත්‍රීතුමා ඥානමුත්තු ශ්‍රීනේසන් මන්ත්‍රීතුමා එතුමාට මයික් එක ලබා දෙන්න.
නැත්නම්
ශ්‍රීනේසන් මන්ත්‍රීතුමා